Buddhaṃ saraṇaṃ gacchāmi.
Buddhaṃ saraṇaṃ gacchāmi.
Dhammaṃ saraṇaṃ gacchāmi.
Dhammaṃ saraṇaṃ gacchāmi.
Sanghaṃ saraṇaṃ gacchāmi.
Sanghaṃ saraṇaṃ gacchāmi.
Dutiyam pi Buddhaṃ saraṇaṃ gacchāmi.
Dutiyam pi
Buddhaṃ saraṇaṃ gacchāmi.
Dutiyam pi Dhammaṃ saraṇaṃ gacchāmi.
Dutiyam pi Sanghaṃ saraṇaṃ gacchāmi.
Dutiyam pi Sanghaṃ saraṇaṃ gacchāmi.
Tatiyam pi Buddhaṃ saraṇaṃ gacchāmi.
Tatiyam pi Buddhaṃ saraṇaṃ gacchāmi.
Tatiyam pi Dhammaṃ saraṇaṃ gacchāmi.
Tatiyam pi Dhammaṃ saraṇaṃ gacchāmi.
Tatiyam pi Sanghaṃ saraṇaṃ gacchāmi.
Tatiyam pi Sanghaṃ saraṇaṃ gacchāmi.
Aham bhante.
Aham bhante.
Ajjayam ca divasaṃ.
Ajjayam ca divasaṃ.
Uposatam upavasāmi.
Uposatam upavasāmi.
Adhyanga samannāgatam sīlaṃ samādhiyāmi.
Adhyanga samannāgatam sīlaṃ samādhiyāmi.
Pānāti pātā virmani sikkhāpadaṃ samādhiyāmi.
Pānāti pātā virmani sikkhāpadaṃ samādhiyāmi.
Abhinnādānā virmani sikkhāpadaṃ samādhiyāmi.
Abhinnādānā virmani sikkhāpadaṃ samādhiyāmi.
Brahmacarya virmani sikkhāpadaṃ samādhiyāmi.
Abrahmacarya virmani sikkhāpadaṃ samādhiyāmi.
Musāvādā virmani sikkhāpadaṃ samādhiyāmi.
Musāvādā virmani sikkhāpadaṃ samādhiyāmi.
Surāmīraya majjapamā daṭṭhānā virmani sikkhāpadaṃ samādhiyāmi.
Surāmīraya majjapamā daṭṭhānā virmani sikkhāpadaṃ samādhiyāmi.
Kāla bhojanā virmani sikkhāpadaṃ samādhiyāmi.
Vikāra bhojanā virmani sikkhāpadaṃ samādhiyāmi.
Nacca gīta vādita.
Nacca gīta vādita.
Visukha dassana mālā.
Visukha dassana mālā.
Gandha vilēpana.
Gandha vilēpana.
Dhārana mandana.
Dhārana mandana.
Vibhūṣanarthānā virmani sikkhāpadaṃ samādhiyāmi.
Vibhūṣanarthānā virmani sikkhāpadaṃ samādhiyāmi.
Ucchāsayana mahāsayanā virmani sikkhāpadaṃ samādhiyāmi.
Ucchāsayana mahāsayanā virmani sikkhāpadaṃ samādhiyāmi.
සාරණ සහිත වූ
මේ සාරණ සහිත වූ
උපෝසත අෂ්ටාංග සීලය
උපෝසත අෂ්ටාංග සීලය
මාර්ගඵල නිවන් කිසම
මාර්ගඵල නිවන් කිසම
හේතු වේවා
හේතු වේවා.
Thank you.
මෙහෙවත් ගුණදර කාරණික තුන්වත් මේ හැම දෙනාගෙන ඒකායන වූ අරමුණ අපේක්ෂාව මේ භයංකර බිහිසුණු ඝෝර සංසාර කතරින් විතර වෙලා නිර්වාණය නම් වූ අභයපුරයට ඒ අමා සැපතට පත්වෙන්නට ඕනෑ කියන මහත් වූ අභිරුචිය කැමැත්තයි හැම දෙනාගේම සන්තාන තුළ පවතින්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් ලෝකයට දාන සීල භාවනා කියලා ලෞකික ප්‍රතිපදාවක් දේශනා කොට වදාළ අතර අදහද විමුක්තිය නිවන අපේක්ෂා කරන නැනවන්ත වීරියවන්තයින් උදෙසා සීල සමාධි ප්‍රඥානම් වූ ත්‍රිශික්ෂා මාර්ගය දේශනා කොට වදාලා අපේ අරමුණ ඒ නිර්වාණය අමාසුවේ ශාන්තිය නම් අපට සිද්ධ වෙනවා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා මාර්ගයේ පිළිබඳව විමසිලිමත් වෙන්න, එහි උත්සාහවත් වෙන්න. මේ ප්‍රතිපදාව තුළදී සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා මාර්ගය කෙනෙකුට හිතූ පමණකින් ආරම්භ කරන්නට පුළුවන් කමක් නැහැ. මේ ත්‍රිශික්ෂා මාර්ගයේම තවත් විදිහකින් අංග 8කින් දක්වනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එයින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන අංග දෙක ප්‍රඥා කොටසටත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන සීල කොටසටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුන සමාධි කොටසටත් දෙක් වෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිව්වත් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය කියලා කිව්වා මේ තුල කියවෙන්නේ එකම ධර්මතාවයක්. මෙන්න මේ මාර්ගය සම්මාදිට්ඨිය පෙරටු කොට ගත්ත ඒ අනුගමනය කරන ප්‍රතිපදාවයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයෙන් දක්වා ඇත්තේ. සම්මා දිට්ඨිය පෙරටු කොටයි ඒ ගමන් මඟ වැටි තියෙන්නේ. සම්මා දිට්ඨි කියලා කිව්වේ අපිට මතකයි පසුගියදා අපි සිහිපත් කරගත්ත කතමං චාවසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා කිව්වේ අනිකක් නොවේ දුක පිළිබඳව දන්නා වූ නුවණ, දුකට හේතුව පිළිබඳව දන්නා වූ නුවණ, දුකේ නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ, නිරෝධ කරන පිළිවෙත පිළිබඳව දන්නා වූ නුවණ කියන මේ සතර නුවණටයි, මේ සතර දැනුමටයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. මේ සතර නුවණින් මේ සතර දැනුමින් තොරව ලෞතර සම්මා දිට්ඨිය මේ ලෝකයේ තුල අපට දකින්නට අහන්නට අවබෝධ කරගන්නට ප්‍රත්‍යක්ෂ කරගන්නට කිසි දිනක ලැබෙන්නේ නැහැ. ඒ සතර නුවණින් සතර දැනුමින් තොරව සම්මාදිට්ඨියක් නැහැ. සම්මාදිට්ඨියෙන් තොර වූ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයක් නැහැ. ත්‍රිශික්ෂා මාර්ගයෙන් තොරව මගඵල අධිගම නිවන ලැබෙන්නේ නැහැ. දැන් නිවන ලබන්න නම් මාර්ගඵල ලබන්නට ඕන. මගඵල ලබන්නට නම් නිසි වූ මාර්ගයක් පිළිවෙතක් සීල සමාධි ප්‍රඥාවක් තියෙන්න ඕන. සීල සමාධි ප්‍රඥා සහිත ත්‍රිශික්ෂා මාර්ගය ලබන්නේ සම්මාදිට්ඨිය ලබා තිබුණොත්. සම්මාදිට්ඨිය උපදින්නේ දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ යන සතර නුවණ සතර දැනුම සම්පූර්ණත්වයටපත් වුණොත්. මෙන්න මේ නිසායි අපි මුලදීම සඳහන් කළේ ත්‍රිශික්ෂා මාර්ගේ නම් මේ සතර නුවණින් තොරව සතර දැනුමින් තොරව හම් වෙන්නේ නැහැ කියලා. ඉස්සෙල්ලාම මේ ත්‍රිශික්ෂා මාර්ගයට පිවිසෙන්නට නම් මේ සතර දැනුම සතර නුවණ පුරව ගන්නට ඕන, වඩා ගන්නට ඕන, සම්පූර්ණ කර ගන්නට ඕන. අන්න ඒ සඳහා තියෙන වැඩපිළිවෙලට කියනවා පූර්ව ප්‍රතිපදාව හිවා ආදි භ්‍රමචර්යාව කියලා. එතකොට දුක්ඛේ ඥානේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන කියන මේ සතරින් යුක්ත සම්මාදිට්ඨිය උපදවාගෙන උපං සම්මාදිට්ඨියේ වඩන අවස්ථාව ට කියනවා භ්‍රමචර්යාව හේවත් ප්‍රතිපදාව කියලා. එතකොට භ්‍රමචර්යාව හේවත් ප්‍රතිපදාව කෙනෙකුට හමු වෙන්නේ අවම තරමින් සෝතාපන්න මාර්ගයෙන් එහාට. සම්මාදිට්ඨියට පැමිණුණා කියන්නේ ඒ මාර්ගයට පැමිණීම, සම්මාදිට්ඨිය උපදවා ගැනීම. ඒ සම්මාදිට්ඨිය ඉබේ උපදින්නේ නැහැ. ඒ සම්මාදිට්ඨිය ඉපදීමට නම් දුක පිළිබඳව, සමුදය නිරෝධයේ මාර්ගය පිළිබඳව දැනුම පුරවන්නට ඕන. අන්නේ දැනුම ඒ නුවණ පුරවා ගන්න අවස්ථාවට කියනවා ආදි භ්‍රමචර්යාවේවත් පූර්ව ප්‍රතිපදාව කියලා. දැන් අපේ පින්වතුන් අතරේ මම දන්නේ නැහැ ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගත්ත, එහෙම නැත්නම් දුක්ඛේ ඥානයේ, සමුදය ඥානයේ, නිරෝධ ඥානයේ, මාර්ග ඥානයේ කියන සතර නුවණ පහළ කරගෙන සම්මාදිට්ඨියට පැමිණ සෝතාපන්න භවින් එහාට මාර්ගයේ වඩන අය ඉන්නවද කියන එක මා දන්නේ නැහැ. එහෙම නැතිනම් අපට තියෙන්නේ ඒ මාර්ගය සම්පූර්ණ කරන ඒ අනුපූර්ව ප්‍රතිපදාව දෙසට අපේ අවධානය යොමු කරන්න. දුක නම් කුමක්ද? සමුදය නම් කුමක්ද? නිරෝධය නම් කුමක්ද? මාර්ගය නම් කුමක්ද? මෙන්න මේ සතර දැනුම නොලබා අපිට කවදාවත්ම නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. කවදාවත් නිවනක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝටම මොන කරනවා මේ කියන සතර නුවණ සතර දැනුම සම්පූර්ණ කරගන්න එක. අන්න ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයේ සඳහන් වෙනවා රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. යම් කෙනෙකු රූපයෙහි, වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඥානෙහි, පංච පාදානස්කන්ධයෙහි නිබ්බිදාව කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විරාගය නිරෝධය පිණිස කටයුතු කරනවා නම් ඒදී උන්වහන්සේ දේශනා කරනවා ධම්මානුධම්ම පටිපන්න ප්‍රතිපදාවය කියලා. රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ධම්මානුධම්ම පටිපන්නෝ භික්ඛුනෝ අලං වචනාය. ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිවිසුනා කියලා කියන්නේ රූපාදී ස්කන්ධයන්හි කලකිරීම, විරාගයේ නිරෝධයේ පිණිස පිළිපදින වැඩ පිළිවෙලට. දැන් අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්න බැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපිට හමු වෙන්නේ නැහැ. එහි මනස මෙහෙවිය යුතු, මනස පැවැත්විය යුතු හා මනස නොපැවැත්විය යුතු කරුණ නොදන්නේ නම්, එනම් යෝනිසෝ මනසිකාර්ය, අයෝනිසෝ මනසිකාර්ය කුමක් දැයි පැහැදිලිව නොදන්නේ නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපට කිසි දිනක හමු වන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් වෙන්ව, අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් වෙමින් යෝනිසෝ මනසිකාරයේහි නැවත නැවත පිහිටන එකට. යම් දවසක අයෝනිසෝ මනසිකාරයෙන් සපුරා වෙන් වෙලා යෝනිසෝ මනසිකාරයේහි පිහිටි දවස තමයි මාර්ගඵල කියලා කියන්නේ. එතකොට කුමක්ද යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? අනුප්පන්නා චේව ආසවා උපජ්ජಂತಿ, උප්පන්නා ච ආසවා පවඩ්ඩಂತಿ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං උපජ්ජಂತಿ, උප්පන්නානං අකුසලානං ධම්මානං පවඩ්ඩಂತಿ. නූපන් ආශ්‍රව අකුසල් කෙලෙස් කර්ම උපදිනවා නම්, උපන් ආශ්‍රව කර්ම ක්ලේශ වැඩෙනවා නම් ඔන්න ඔබට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට මනසිකාරය කියන්නේ මොකක්ද? අපි හිතන බව. අපි යම් විදියකට හිතනකොට මේ නූපන් ආශ්‍රව කෙලෙස් කර්ම උපදිනවා නම්, උපන් කර්ම ආශ්‍රව කෙලෙස් වැඩෙනවා නම්, අන්න එබඳු ආකාරයකට නොසිතිය යුතුයි. සිතීමේ ක්‍රියාවලිය නතර කළ යුතුයි. ඊළඟට යම් විදියකට හිතනකොට, මෙනෙහි කරනකොට නූපන් ආශ්‍රව අකුසල් කෙලෙස් කර්ම නූපදිනවා නම්, උපන්නා වූ යම් ආශ්‍රවයක්, ක්ලේශයක්, පාපයක්, කර්මයක් වේ නම් එයද නිරුද්ධ වී හීන වී ග්‍රහීන වී යනවා නම් අන්න එබඳු මනසිකාරය එබඳු ආකාරයේ සිටීම කළ යුතුයි. එතකොට දැන් අපි දැනගන්න ඕන හඳුනගන්න ඕන භාවනා කරන්න කලින් මොකක්ද නොසිතිය යුතු දේහ සිටිය යුතුද? ඒ දෙකට තමයි යෝනිසෝ මනසිකාරය හිතන්න ඕන පිළිවෙල භාවිතා කළ යුතු පිළිවෙල. හයෝනිසෝ මනසිකාරය කියන්නේ නොමෙනෙහි කළ යුතු නොසිතිය යුතු පිළිවෙල. දැන් අපි නොමෙනෙහි කළ යුතු හා මෙනෙහි කළ යුතු දේ නොදැන ධර්මානුධර්ම ප්‍රතිපදාවට යන්නේ නැහැ. දැන් අපි අපේ හිත හඳුනා ගන්න ඕන ඉස්සෙල්ලා. මොකක්ද? මෙන්න මේ විදිහට හිතුවොත් මේ විදිහට අරමුණ බාරගත්තොත් මේ විදිහට අරමුණ මෙනෙහි කළොත් මේ හිතේ කෙලෙස් සාස්ත්‍රව උපදිනවා. අරමුණ දිහා මේ විදිහට බැලුවොත් මේ විදිහට හිතුවොත් මේ විදිහට මෙනෙහි කළොත් ආශ්‍රව කුසල් කෙලෙස් ටික ගෙවිලා යනවා. ඔන්න ඔය දෙක හඳුනා ගන්න ඕන. ඔය දෙක හඳුනාගත් කෙනෙකුට ප්‍රතිපදාව උරුමයි. අයිති යාට එයා දන්න කරන්නේ. දැන් හොඳයි බලන්න මේ දෙක තමන්ගේ හිතෙන් හඳුනා ගන්න බැරි කෙනෙකුට කොහොමද ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙනවා කියන්නේ? තමන් දන්නේ නැත්නම් මෙහෙම හිතනකොට ආශ්‍රව අකුසල් කෙලෙස් වැඩෙනවා කියන නූපන්නේවත් උපදිනවා කියලා දන්නේ නැත්තම් උපන් කුසල් නූපදිනවා උපන් කුසලයක් පිරිනිනවා කියලා පෙනින්නේ නැත්තම් එයා යෝනිසෝමනසිකාරයේ බොහොම සතුටින් භාවිත කරනවා. එසා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙනවා කියලා ආශ්‍රව අකුසල් කෙලෙස් වඩන ප්‍රතිපදාවම අනුගමනය කරනවා. යම් විදියකින් අපි හරියට හඳුනාගත්තේ නැත්නම් නූපන් කෙලෙස් අකුසල් නූපදින උපන් කෙලෙස් අකුසල් වැයව යන නූපන් කුසලයේ උපදින්නේ උපන් කුසලයේ වැඩෙන්නේ මෙහිමයි කියන මනසකාරය එන දන්නවා නම් අපට අදි කුසලයකට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් ඔන්න අපි සීල සමාධි ප්‍රඥා මේ ත්‍රිශික්ෂා මාර්ගයේ වඩන්නේ නම් පූර්ව ප්‍රතිපදාවක් ඇටියට ආර්යඥාචරියාවක් ඇටියට හෝ වඩන්නේ නම් එවනු දහම් වැඩපිළිවෙලක යෙදෙන්නේ නම් අපිට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕන. තම තමන්ට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕන. මම යෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය කියන මේ දෙක දන්නේය දක්නේය කියන ප්‍රත්‍යක්ෂතාවය තියෙන්න ඕන. මේ පින්වතුන් ඒ ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තද වියුක්තද කියන එක මා දන්නේ නැහැ. ඒ ප්‍රත්‍යක්ෂතාවයේ නැත්තම් සැබවින්ම අපට ධම්මානුධම්ම ප්‍රතිපදාවක නියැලෙන්න බෑ. අයිතියක් නෑ, හැකියාවක් නෑ. එයින් විය යුතු කාර්යය ඉටු වෙන්නේ නෑ කවදාවත්. එහෙනම් අපිට ඒ ටික අඩු නම් අපි ඒ දෙකෙහි වෙනස හඳුනා ගන්නට ඕන. ඒ දෙක හදන ගන්නට ඕන. ඒ දෙක අහලා දැනගත්තොත් අද වැරුණාත් හිත දවසේ හරි මතු දවසක හරි ඒ දෙක සම්පූර්ණ වෙච්ච දවසකමයි අපට ධර්මානුධර්ම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ වෙච්ච දවසට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සූත නම් වූ මාර්ගයට පිවිසෙනවායි කියලා. සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ විමසනවා සාරිපුත්තයිනි සෝත කියලා කියනවා කුමකටද මේ සෝත කියලා කියන්නේ? සාමීනි භාග්‍යවතුන් වහන්සේ අංග 8කින් යුක්ත ඥාන ස්ථාංගික මාර්ගයටයි සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තයනි, එහෙමමයි, ඒසබෑවක්මයි. සාරිපුත්තයනි, සෝතාපන්න අංග, සෝතාපන්න අංග කියලා කියනවා. මොනවටද මේ සෝතාපන්න අංග කියලා කියන්නේ? සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ සෝතනම් වූ ආර්ය ස්ථාංගික මාර්ගයට පමුණුවන උපකාරක ධර්ම හතරක් තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ අංග හතරටයි සෝතාපන්න අංග කියලා කියන්නේ. සෝතේට පමුණුවන අංග සාදු සාදු සාරිපුත්තේනි, එහෙමයි. සෝතාපන්නයා, සෝතාපන්නයා කියලා කියනවා කාටද? සාරිපුත්ත, මේ ශාසනයේ සෝතාපන්නයා කියලා කියන්නේ. ස්වාමීනි, යම් කෙනෙකු මේ සෝතාපන්න අංග සම්පූර්ණ කරගෙන සෝතනම් වූ ආර්ය ස්ථාංගික මාර්ගයට පැමුණුනේද, ඔහුව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයාය කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, බොහෝ නිවැරදි, බොහෝ නිවැරදි, එසේමයි, එහෙමමයි. මෙන්න මේ තුල පැහැදිලි වෙනවා සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන්කම් තියෙන්නේ සෝතනම් වූ, අර අපි කලින් සඳහන් කර ලෝකෝත්තර සම්මා දිට්ඨිය පෙරට කොට ඇති ශික්ෂා මාර්ගයට පිවිසීම. ඒ මාර්ගය හමු වෙන්නේ සෝතාපන්න අංග සම්පූර්ණ කරගත්තු දෙනාට. එහි අවසානයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව, ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෑ යොන්සෝ මනස්කාරය හඳුනගත්තේ නැත්නම්, අයොන්සෝ මනස්කාරය වෙන් කරගත්තේ නැත්නම්. මේ දෙක වෙන් කරගන්න පුළුවන් කමක් නෑ සද්ධර්මයේ නොලැබුණු කෙනෙකුට. සද්ධර්මය හා දැනගත්තේ නැති කෙනෙකුට මේ දෙක ලබන්න බෑ. එතකොට අපට පැහැදිලි වෙනවා සද්ධර්මය කියන්නේ මොකක්ද? අපි මොනවා හරි දෙයකට සවන් දෙන බව නෙමෙයි. අපි සවන් දෙන දේ තුල අපිට යම් උත්තරයක් ලැබෙන්න ඕන, යමක් පිරෙන්න ඕන අහන දේ තුල. අපිට අහන දේ තුල, අපි සවන් දෙන දේ තුල යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන දැනුම පිරෙන්න ඕන. අන්න ඒ දැනුම පිරෙන සම්පූර්ණ වෙන දෙයටයි සද්ධර්මය කියලා කියන්නේ. මොනවා හරි අහන සවන් දෙන එකට නෙමෙයි. අපි සවන් දෙන දේ තුල මෙන්න මේ දැනුම, මේ නුවණ වැඩෙන්න ඕන. අන්න ඒබඳු සද්ධර්මයක් අපි කල්යාණ මිත්‍ර හමුවකින් සොයාගෙන යන්න ඕන. මේ රටේ නැත්තම් තව රටක හරි ලෝක කොතනක හරි වැඩ ඉන්නවා නම්, දන්නවා නම් හොයාගෙන ගිහිල්ලා හරි ඒ දැනුම, ඒ නුවණ සම්පූර්ණ කරගන්න එක මේ අනන්ත සංසාරේ වියකරු බව, දුක්ඛිත බව දන්නේ නම්, දක්නේ නම්, ඒ තරම් වෙහෙස මහන්සි වී හෝ දුරබැහැරකට ගිහින් හෝ ඒ නුවණ සම්පූර්ණ කරගත යුතුයි. ඒ දහම් දැනුම යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන මේ දැනුම පුරවාගත යුතුයි. ඒ දැනුම පිරුනේ නැත්තම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැත්නම් සෝතනම් වූ ආර්ය ශ්‍රාණික මාර්ගයට යොමු වීමක් නැහැ. ආර්ය ශ්‍රාණික මාර්ගයට යොමු නොවි මග ඵල නැතුව නිවන නැහැ. නිර්වාණය නැහැ කියලා කියන්නේ ඒතන නිර්වාණය වෙන්නේ, ඒ අදුව පුරවන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරුණු තිරිසන් ප්‍රේතාසුර නිර්යාදී සිව් අපායෙන් යුක්ත ලෙන් කඳුලෙන් තිරුණු සතරයි එබඳු කෙනාට උරුම වන්නේ නැවත නැවතත් හිමි වෙන්නේ. මේ ආපු සංසාර ගමන යන සංසාර ගමන සුවෙන් සතුටෙන් යන ගමනක් හෝ සැප සතුට අතරින් ආපු ගමනක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න මොහොතක මහණෙනි නුඹලාට පෙනෙනවද අර ඈතින් පේන වේපුල්ල පර්වතය? එහෙමයි ස්වාමීනි, මේ මහා කඩුවැටි අපිට පේනවා. මහණෙනි නුඹ දරූ හිස් කබල් ටික මේ සංසාර ගමනේ එකතු කළා නම් ඔය වේපුල්ල පර්වතයට වඩා බොහෝම උසයි. ඒ තරම් නුඹලා හිස් කබල් දරුවා. මහණෙනි නුඹලා එළුවෙක් වෙලා උපන් වාරවල ගිල කැපුව අවස්ථාවල ගලා ගිය රුධිරය මේ මහා සාගරයේ ජලයට වැඩි. නුවෙක් වෙලා උපන් වාරවල ගිල කැපුව අවස්ථාවල ගැලූ රුධිරය මහ සමුද්‍රයට වඩා වැඩි. කුකුළු වෙලා උපන් ආත්ම භාවවල ගිල කැපුව වාරවල ගලා ගිය රුධිරය ඔය මහ සාගරයේ ජලයට වැඩි. ගමේක් වෙලා උපන් වාරවල උපන් වාරවල ගිල කැපුව විට ගලා ගිය රුධිරයෙන් තෙන්ුණා නම් මේ මහල් පොළොවේ යම් තැනක ඒත් මහ සාගරයේ ජලයට වඩා වැඩි වෙන තිබුණා. මේ විදිහෙන් ඒ ඒ සත්ව කුලවල ඉපදිලා ගෙලකතුන් කේ වාරවල ගලා ගිය රුධිරය මහ සමුදුරු කීයක් නම් පුරවන්න ගලා ගියාද? මහණෙනි නුඹලා පන් වාරවල අම්මා හැඬු දුකට හෙළු කඳුළු එක්තෙන් වුණා නම් ඒත් මහ සාගරයේ ජලයට වැඩි. පියාමල දුකට හැඬු කඳුළු එක්තෙන් වුණා නම් සතර මහ සාගරයේ ජල කඳට වඩා වැඩි. සාමියාමියගේ වෙලාවේ, බිරිඳමියගේ වෙලාවේ, දුව පුතාමියගේ වෙලාවේ, ඥාති ව්‍යසනයේදී, භෝග ව්‍යසනයේදී ඒ ඒ වාරවල හැඬු කඳුළු එක්තන් කළා නම් මහණෙනි සතර මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. එබඳු කඳුළු වැගුරුවා, එබඳු ලේ වැගුරුවා මේ සසර ගමනේ ලිය කඳුලත් එක්කයි ගමන් කළේ. ඉදිරියට යන්න වෙනවා නම් යන්න වෙන්නේ එලේ කඳුළු මැදින්මයි. ඒ නිසා අද අපට ලැබිලා තියෙන එලේට කඳුළුට නිමාවක් තියන්න තැන. ඒ සඳහා අවශ්‍ය කරන හොඳම හොඳ උතුම් කෙන්දිම ලැබිලා තියෙනවා මේ මිනිස් ආත්ම භාවය. නිකම්ම මිනිසෙක් වෙලා උපන්න නෙමෙයි. අපි මිනිස්සු වෙලා උපන්නේ අංග විකල නොවි, මන්ද බුද්ධික නොවි, හොඳට අංග ප්‍රත්‍ය ඇතිව උපන්නා. බුදු උපතක් ඇති කාලෙකයි ඒ උපත සිද්ධ වුනේ. බුදු සසුනක් ඇති කාලෙකයි කල්යාණ මිත්‍රාශ්‍රය, කල්යාණ ධර්මීය අහන්න ශ්‍රවණය කරන්න පුළුවන් අවදීකයි අපි උපන්නේ. මිසදුටු කුලයක උපන්නේ නෑ. තිරිසන් ප්‍රේතාසුර නිරේට ගියේනේ. හොඳ තැනක සියලු සම්පත් ඇතුව උත්පත්තිය ලැබලා තියෙනවා. මීට වඩා සංසාරේ පුරණ ලද පාරමී ගුණයට කළ හැක්කක් නේ. සසර පාරමී කිරූ බවට සාක්ෂිය සාධකය තමයි මේ අෂ්ට දුස්සක්ෂණාදීන් වෙන් කරලා මුදවලා මේ සසුනක් ඇති කාලයක උත්පත්තිය ලබා දීපු එක. පාරමී පිරුණා කියලා මීට වඩා එහාට යමක් කරන්න බෑ වෙන්නේ නෑ. සිද්ධාර්ථ කුමරුවා 20 අසංක කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන සහිතව පාරමී පිරුවා. ශාස්ත්‍ර කරුවන් ඒකාන්තයෙන් බුදු වෙන බවද ප්‍රකාශ කළා. එහෙනම් මට බුදු බව ලැබේවි කියලා රජගෙදරට වෙලා හිටියානම් අද අපට බුදු කෙනෙක් නොලැබෙන්න තිබුණා. බුදු උපතක් නොවන්න තිබුණා. බුදු සසුනක් නොලැබෙන්න තිබුණා. මෙවන් අමා දහමක් නිවෙන දහමක් නොලැබී යන්න තිබුණා. අපි භාග්‍යවන්තයෝ නොවන්නට ඉඩ තිබුණා. ඒ ලාභයේ ඒ භාග්‍ය ලැබුණේ උන්වහන්සේ රජගෙදර සිටි නිසා නෙවෙයි. මට පාරමී පිරිලා තියෙන්නේ මට බුදු බව ලැබේවි කියලා හිතුවානම් අදත් බුදු කෙනෙක් නොලැබී යන්න තිබුණා. ඒ බඳු පාරමී පිරිලා ඉතිරිලා යන උත්තමයන් වහන්සේට පවා යම් කාලයක් උත්සාහයක වීර්යයක මහන්සියක යෙදෙන්න වුණා ඒ ලෞතර පදවිය ලබන්න. එහෙනම් අපටත් ඉබේ ලැබෙන්නේ නැහැ. ලැබෙන්න ඕන පසුබිම පදනම ලැබිලා තියෙනවා. සම්පත් ලැබිලා තියෙනවා. දැන් මේ සඳහා උත්සාහී වීර්ය ඕනකම කැප කිරීම මේ ටික සම්පූර්ණ කරගත්තොත් අපට පුළුවන්කම ලැබේවි මේ ජීවිතේදීම ඒ සනසීමේ සම්සිද්ධීම ලබන්නට. එහෙනම් දැන් අපි පැහැදිලි අපට පැහැදිලි අපි ඉගෙන ගත යුතු දැනගත යුතු මේ ප්‍රතිපදාව පිළිසීමට අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු කරුණු බොහෝ තියෙනවා. අපි යන්නේ ඒ කරුණු මොනවද කියලා වෙන වෙනම ටික ටික හදන ගන්නට ඕන. දැන් අපි ටිකක් අද දවසේ බොහෝම සරල තැනකින් කිටි තැනකින් අපි යමක් අවබෝධ කරගෙන මේ ආපු ගමනේ අර්ථවත් බවක් ලබන්නට ඕන. එනිසා දැන් අපි ටික වෙලාවක් බුදු ගුණයට සදාන් ගුණයට මහසඟ ගුණයට වැඳ නමස්කාර කරලා කුමරුවන් සමාකරවාගෙන ටික වෙලාවක් ආස්වාද ප්‍රසවාස ආනාපාන සති සමතහලෙහි නාසිකාග්‍රයේ මුඛනිමිත්ති සිහිය පිහිටුවාගෙන ටික වෙලාවක් වඩලා ඉන්නතුරු අපිට තව තවත් දැනගත යුතු යමක් ඇත්නම් ඒ පිළිබඳව සිතන්නට සොයන්නට ඉතිමි. දැන් ටික වෙලාවක් යනති භාවනා ඉරියව් පහසු ඉරියව් ඇති කරගෙන ඒ සඳහා සූදානම් වෙමි. දැන් සිතින් ආරම්භ කරගන්න සියුමාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ඉදිරියේ මම ඉන්නේ. මම උන්වහන්සේ දෙස් බලාගෙන රැඳගෙන මෙසේ උන්වහන්සේට නමස්කාර කරමින් ජීවිතේ පුරා සසර පුරා සිදු වුණු සියලු වර්ධට සමාකරව ගන්නවා. අද පටන් උන්වහන්සේ දේශනා කළ යම් මගක් ඇත්නම් අඛණ්ඩව ඒ ගමන් මග අනුගමනය කරනවා. බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේව අනුගමනය කරනවා. මම ඔබ වහන්සේ දේශනා කළ දහම් මග අනුගමනය කරනවා. මම ඔබ වහන්සේගේ ළඟින් ඉන්නවා. මම ඔබ වහන්සේගේ පසුපසින් ඉන්නවා. මම ඔබ වහන්සේව අත්හරින්නේ මම ඔබ වහන්සේට එරෙහි වෙන ඔබ වහන්සේගෙන් ඈස්තුන කාල කර්මයෙන් වාක් කර්මයෙන් මනෝ කර්මයෙන් නිදෙනවා. ඔබ වහන්සේට සමීප කරවන කාය කර්මයෙන් වාක් කර්මයෙන් මනෝ කර්මයෙන් සුචරිතයෙන් යුක්ත වෙනවා. අද පටන් සිහියෙන් වලින් කටයුතු කරමින් මම ඔබ වහන්සේව සරණ යනවා. මම ඔබ වහන්සේව අනුගමනය කරනවා. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා. මම ඔබ වහන්සේගේ දකුණු ධන මඩල ළඟ ඉන්න සදහවත් උපාසකයෙක් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවාමයි කියන අදහස දැඩිව ඒ අදිස්ථානීය ඇති කරගෙන ඒ බුදුරුව දෙස බලාගෙන දෑත් නලලතටගෙන මෙසේ වැඳ නමස්කාර කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි.
Thank you.
සමාව ලැබේවා
මට
සමාව ලැබේවා
මට සමාව ලැබේවා
දහම් මග පාදා නිවන් මගට මා යොමු කරන්නා වූ මාගේ කල්යාණ මිත්‍ර
වූ
ධර්මාචාර්ය උතුමන්ට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා දැන නොදැන සිටුනා
වූ
සියලුම දෝෂය නැත මට සමාව ලැබේවා
මට සමාව ලැබේවා
මාගේ දෙමව්පියන්ටද
මාගේ
ගුරුතුමන්ටද
සිල්වත් ගුණවත්
සියලු වැඩිහිටි උතුමන්ටද මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා දැන නොදැන සිදුනා වූ සියලුම දෝෂයනට මට සමාව ලැබේවා
මට
සමාව ලැබේවා
මට සමාව ලැබේවා
මට සමාව ලැබේවා ඉඳගෙන ඉන්න ඉරියව්ව ටිකක් වෙහෙස කර පීඩාකාරී අවස්ථාවකට පත් වෙලා ධර්මයේ කියන්නේ මෙන්න මේ තුල පවතින දේ. දැන් ටිකක් හිතලා බලන්න ඔය ඉරියව්වෙම ඉඳ ගන්නකොට වාඩි වෙනකොට දුකක් තිබුණේ නැහැ. සැපවත් බවක් පහසුවක් තිබුණා. දැන් ඒ මේ ඉරියව්වේ මුල. දැන් ඒ ඉරියව්වේ අගට ඇවිල්ලා දැන් අපිට කෙලවර වෙලා තියෙන දැඩි වූ කායික දුක. දැන් බලන්න ඉරියව්වේ මුල ස්වභාවය දැන් ස්වභාවය. මුල සැපයි කියලා හිතුණු ඉරියව්වම දැන් දුක කියන තැනට පරිවර්තනය වෙනවා. දැන් අපි ඊළඟට මොකද කරන්නේ? මේ දුක එපා. මේ දුක විඳින්න බෑ. දැන් හිතනවා හිටගත්තුත් හොඳයි. ටිකක් ඇවිද්දොත් හොඳයි කියලා. හොඳයි අපි හිතමු දැන් මේක දුකයිනේ. දුකෙන් මිදෙන්න නැගිටිනු අපි ටිකක්. නැගිටින්න දැන් දුකෙන් ඉන්නේ. දුකෙන් මිදෙන්නේ නැගිටින්නේ. ප්‍රවේශනේ. දැන් මොකද දැනෙන්නේ ඉස්සෙල්ලා ඉරියව්වේ අගට සාපේක්ෂව දැන්? දැන් අපට දැනෙනවා ඉස්සෙල්ලා වාඩි වෙලා හිටියට වඩා දැන් සැපයි කියලා. හැබැයි දැන් මේ සැපයි කියන ඉරියව්වේ අපි තව ටිකක් කියලා ඔහොම මොහොම ඉලවෙන්නේ නැතුව හිටියේ
දුක්ඛයි
දුක්ඛයි. එතකොට දැන් ඉස්සෙල්ලා ඉරියව්වේ මුල සැපයි අග දුකයි. මේ ඉරියව්වේ අපිට මුල සැපයි අග දුකයි. දැන් හිතගෙන ඉන්නකත් අපිට දුකයි කියලා හිතුනහම අපි කරන්නේ ආයි සැප හොයාගෙන අපි සමහර වෙලාවට ඇවිදිනවා එක්ක අතුවාඩු. එතනදිත් ආපහු අපිට හම්බ වෙන්නේ මුල සැප අග දුක. දැන් අපි මුළු ජීවිතේම මේ සතර ඉරියව්ව තමයි පරිහරණය කරලා තියෙන්නේ. හිතගෙන හිටියාම දුක දැනෙනවා, ඉඳ ගන්නවා. ඉඳගෙන ඉන්නකොට දුක දැනුණාම නිදා ගන්නවා. නිදාගෙන ඉන්නකොට දුකයි අමාදුයි ඇවිදිනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ. මේ සතර ඉරියව්වම තමයි අපි පාවිච්චි කළේ පරිහරණය කළේ ජීවත් වෙනවා කියන්නේ මේ සතර ඉරියව්ව පරිහරණය කරන එකට. දැන් බලන්න මේ සතර ඉරියව්වේ අපි පරිහරණය කරලා තියෙන අපි අත්විඳලා තියෙන මොකක්ද කියලා. ඔන්න ඇත්ත දකින්නවා කියන්නේ මේකට. අපි ඇත්ත දැක්කොත් තමයි කලකිරෙන්නේ. කලකිරුණොත් තමයි නොයැලෙන්නේ. නොයැලුණොත් තමයි මිදෙන්නේ. මිදුණොත් තමයි මිදුනේ යන නුවණ ලැබෙන්නේ. එවිටයි කීනා ජාති උචිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං නිට්ටත්තාය. මගේ ජාතිය කෙරෙහි නැවත ඉදීමක් නැත. බ්‍රහ්මචර්යාවසෙන් සිව්මගින් බ්‍රහ්මචර්යාවසෙන් කිරිය යුතු වැඩි යුතු යමක් ඇත්නම් ඒ සියල්ල නිමා කළා දැන් කිසිවක් කළ යුත්තක් නැහැ කියලා සතුටින් ඒ ප්‍රකාශය කරන්න පුළුවන් වෙන රහතන් වහන්සේ කෙනෙක් හැටියට එතනට ආවා. එතකොට ඒ සියල්ලේ ආරම්භය වෙන්නේ ඒ නුවණ ලැබෙන්නේ ඒ ප්‍රකාශය කරන්න පුළුවන් වෙන්නේ මිදුණු. මිදෙන්නේ නොයලුණු. නොයලෙන්නේ කලකිරුණ. කලකිරෙන්නේ ඇත්ත දැක්කොත්. දැන් බලන්න සතර ඉරියව්වේ ඇත්ත මොකද්ද කියලා. දැන් පෙර වාඩි වෙලා හිටපු ඉරියව්වට සාපේක්ෂව දැන් දැනෙන සැපයක්. පෙර ඉරියව්වේ අග කෙලවරට සාපේක්ෂව මේ ඉරියව්වේ මුල සැපවත් බවක් දැනෙනවා. හැබැයි මේ ඉරියව්වම තව ටික වෙලාවක් යනකොට දුකටපත් වෙනවා. දැන් අපි හොයලා විමසලා බැලුවොත් ඔය දුක හටගත්තේ කොයි වෙලාවෙද කියලා? ඔය දුකේ ආරම්භය කොයි වෙලාවෙද කියලා අපි හෙව්වොත් මොකද අපිට දෙන්න තියෙන උත්තරේ? හිටගෙන ඉන්න ඉරියව්වේ දුක පටන් ගත්තේ කොයි වෙලාවෙද? හිටගත් වෙලාවේ. එහෙනම් අපි හිටගත් වෙලාවෙමයි හිටගැනීමේ දුක ආරම්භ වුණේ. නමුත් අපට මුලදී ඒක දුකයි කියලා දැනුනේ නැහැ, සැපයි කියලා දැනුණා. ඒ සැපේ දැනුනේ කොහොමද? කලින් ඉරියව්වේ අගට සාපේක්ෂව. පෙර ඉරියව්වේ අගට සාපේක්ෂව දෙවෙනි ඉරියව්වේ මුල සැපයි. ඇත්තටම මෙතන තියලා තියෙන්නේ මොකද්ද? දුකේ අඩු බව. එතකොට මේ ලෝකෙ මේ සතර ඉරියව්වෙම කවදාවත් උඹට දුක සැප කියලා දෙකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ දුක විතරයි. හැබැයි වෙනසක් තියෙන දුකේ අඩු වැඩි බවක් තියෙනවා. දුකෙන් අඩු වැඩි බවක් මිස දුකින් සැපයට යාමක් වෙන්නේ නැහැ. හැබැයි අපි දුකේ අඩු බවට තමයි ලෝකෙ සැප කියලා තියෙන්නේ. අපි හැමදාම මේක අතහැරලා තව එකක් අල්ල ගන්නවා. මේ ඉරියව්වේ පා කියලා අර ඉරියව්වට යනවා. ඒකේ පා කියලා තව එකකට යනවා. ඒකේ පා කියලා අපි හැමදාම මේ ඇත්ත වහගෙන ඇත්ත නොදක තමයි මේ ඉරියව් මාර්ග යම් දවසක අපි ඉගෙන ගත්තොත් මේ සතර ඉරියව්වම දුකයි කියලා අපිට හොයන්න වෙන මේ සතර ඉරියව්වෙන් තොරව නිදිලා ඉන්න තැනක් සැපයක් නැද්ද කියලා. දැන් අපි දුක සැප දන්නේ නේ. අපි මේක දුකයි කියලා දැනෙනකොට සැපයි කියලා අර පැත්තට පනිනවා. ඒ පැත්ත දුකයි කියලා දැනෙනකොට මේ පැත්තට පනිනවා. අපි කවදාවත් සැබෑ සැපයක් හොයන්න පෙළඹිලා නැහැ. අපි යම් දවසක ඉගෙන ගත්තොත් දැනගත්තොත් මේ අභ්‍යාසයන් තුළ මේ සතර ඉරියව්වම දුකයි කියලා. එහෙනම් මේ දුකෙන් මිදලා ඉන්න තැනක් නැද්ද ලෝකේ? මේ දුකෙන් ගැලවෙන්න මාවතක් නැද්ද? අන්න අපට මේ తాවකාලික වින්දනයෙන් මිදලා සැබෑ සැපේකට යන්න ආරම්භය වෙනවන්නේ අවබෝධය. මෙතන දුකයි කියලා දැන ගැනීම, මෙතන දුකයි කියලා කලකිරීම. මෙතන මොන ඉරියව් හිටියත්, කොයි ඉරියව් හිටියත් දුකේ අඩු වැඩි බවක් මිස අපි තවදාවත් දුකෙන් සැපයට ගිහිල්ලා නැහැ. දුකෙන් දුකටමයි අපි මාරු වෙලා තියෙන්නේ. දුකෙන් දුකට මාරු වෙලා දුකේ අඩු බවට සපයි කියලා හිතාගෙන අපි රැවටිලා තියෙනවා. ඒකම ඉරියව්වේ මුල සපයි කියලා රාගයෙන් තණ්හාවෙන් ඇතුරු කරලා තියෙන රාගානුසය පහල කරගෙන තියෙනවා. අග පටිඝානුසය, මෙද අවිද්‍යාව. අපි ඔය ඉරියව්වේ පරිහරණය කරලා තියෙන මොනවාද? ලෝභ ද්වේෂ මොහෝ. ලෝභ ද්වේෂ මොහෝ අකුසල සහගත බව අපේ ළඟ යම් තාක්කද්ද ඒ තාක්ක සංසාරේ අපේ ක්‍රියාකාරකම් අකුසල සහගතයි. ඒ නිසා මෙන්න මේ අකුසලයෙන්, මේ අනුසය ධර්මයන්ගෙන් නිදෙන වැඩපිළිවෙල තමයි ඇත්ත දෙකිනේ. ඒ නිසා දැන් කොයි ඉරියව්වට මාරු වුණත් දුකින් මිදීමක් නැහැ. එහෙනම් මේ සතර ඉරියව්ව නම් ලෝකය, සතර ඉරියව්ව නම් ජීවිතය. මුළු ජීවිතේම එහෙනම් මේක ඒකායන දුක නේද? දුක්ඛේ ලෝකෝ පතිට්ඨිත. දුකමත ලෝකේ පිහිටා ඇත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ සිහිවීම. එහෙනම් මේ දුකින් මිදෙන්න ගැලවුමක් නැද්ද? මේ දුකින් මිදෙන්න කොහොමද තියෙන්නේ? මොන දැන් අපිට හිතලා බලන්න පුළුවන්. සතර ඉරියව්වම දුක නම් මේ සතර ඉරියව්වෙන් තොරව ඉන්න පුළුවන්ද ලෝකේ? එහෙම තැනක් තියෙනවද? තියෙනවනම් මොකද්ද ඒ ක්‍රමය? කාළඟ දේ ක්‍රමය තියෙන්නේ. කවුද ඒ ක්‍රමය ලෝකෙට දේශනා කළේ? අන්න අපට ධර්මයට පිවිසුම එන්නේ මොන අවබෝධයකින්ද? එනිසා සතර ඉරියව් පැවැත්මේදී අවබෝධයෙන් කරන්න. එක තැනක රැවටිලා එක තැනක ගැටෙන්න එපා. මාරු වෙච්ච තැන, ඉන්න තැන හැම තැනකම දුකම බව දන්න. වජිරාමහිමින් වහන්සේ මේ බවයි මාරයට ප්‍රකාශ කළේ. දුකම ඉපද, දුකම පැවති, දුකමයි නිරුද්ධ වෙන්නේ. මෙබඳු දුකකට නේද, මේව දුක් සහිත ඉරියව්වකට නේද මම මගේ මගේ ආත්මය කියලා අපි අරගෙන තියෙන්නේ? මේ බඳු ඉරියව්ව පවා දුක් ඇති. මේ රූපය නේද මම මගේ මගේ ආත්මය කියලා තියෙන්නේ? මේ බඳු දුක් ගෙන දෙන රූපයට මම මගේ මගේ ආත්මය කියන බැඳීමක් හැලොත්, රූපේ මම නොවේ නම්, මගේ නොවේ නම්, මගේ ආත්මය නොවේ නම් අත්හැරුණා නම් ඒ නිසා විඳින්න වෙන දුකකට උරුම වෙන්නේ නැහැ. අපට පුළුවන් සතර ඉරියව්වෙන් මිදෙන්න නම් රූපයෙන් මිදෙන්න ඕන. රූපයෙන් මිදෙන්න පුළුවන් ඒ පිළිබඳවයි බුදුහාමර දේශනා කරන්නේ. රූපයෙන් නිදහස් වෙන්න පුළුවන්, රූපයෙන් ගැලවෙන්න පුළුවන්. රූපයෙන් නිදහස් වෙච්ච දවසට, රූපය අතහැරිය දවසට රූපේ නිසා වෙන සියලු වේදනා නැති කරගන්න පුළුවන්. ඒ ක්‍රමයයි අපි ධර්ම තුල ගවේෂණය කරන්න ඕන වෙනවා. දැන් එහෙනම් ටික වෙනාවක් එළියට මෙහෙලා පුලුවන් තරම් සක්මනේදී සති නිමිත්ත හොඳින් තියාගන්න බලන්න. ඒක බැරි නම් මෛත්‍රී, පුදුගුණ, අසුබ, මරණ සති මෙබඳු අදහසක් හිතට ගන්න, මෙබඳු මානසික කාර්යයක් යොදා ගන්න. එහෙමත් නැත්නම් පුරුදු කෙනෙකුට පුළුවන් ඇටසැකිල්ලක් දැක පුරුදු හොඳ කෙනෙකුට තමන්ගේ කය ඇටසැකිල්ලක්සේ සලකාගෙන, එතකොට ඇටසැකිල්ලක හිස් කබල කෙබඳුද තමන්ගේ සිතින් දැర్శණය කර ගන්නවා. හිස් කබලේ ස්වභාවය ඇස් පිටලා තියෙන හැටි, නාසයේ තිබුණු තැන මොනවද තියෙන්නේ, කට තිබුණු තැනට කොහොමද දැන්, බෙල්ල තිබුණු තැන, උරස් තිබුණු තැන, අත් තිබුණු තැන මොනවද අද තියෙන්නේ, පපුව තිබුණු තැන, බඩ තිබුණු තැන, තුනටිය, හලවා, කෙන්ඩ, පතුල්, මේ හැම තැනකම අද ඒ සම්මස් ලේ නහර කිසිවක් නෑ. ඇටකටු ගොඩක් පමණ, ඇටකටු ගොඩක් පමණක් එහාට මෙහාට සැරිසරන බව සිතින් දකිනෙමි. එතකොට ලෝභ සහගත අරමුණක නෑ හිත. හිත කෙලෙසුම් කෙරෙන් නිදහස් වෙලා මේ අත්ති සංඥාවෙන් යුක්තව සක්මන් කරන්න පුළුවන්. එහෙම බැරි කෙනෙකුට අත්නොහැර මෛත්‍රී සිත පරිහරණය කරන්න පුළුවන්. පුරුදු කෙනෙකුට මේ සති නිමිත්තම හිත තබාගෙන සති නිමිත්තෙන් තොරව හිත තොර වෙන්න නොදී අපට අවශ්‍ය කරන්නේ ගමන නෙමෙයි. ගමන කොහොමද පියවර තැබුවේ කියන කාරණාව නෙමෙයි අවශ්‍ය වෙන්නේ. රූපේ මත මනස පිහිටවන්න එපා. රූපේ දුකයි, රූපයෙන් මිදෙන්නයි ඕන. ඒ නිසා අපිට ඕන මේ මොහොතේ මගේ හිත නික්ලේශීද කියලා බලන්න. හිත මුලා වෙලා නැද්ද කියලා බලන්න. හිත කෙලෙසිලා නැද්ද කියලා බලා ගන්නයි ඕන. එහෙනම් හිත මුලා නොවි, හිත කෙලෙස් සාගත වෙන්න නොදී පවත්වීමයි අවශ්‍ය කරන්නේ. සතර ඉරියව්ව එහෙම. එනිසා යනවා යනවා උසවනවා උසවනවා. ඒ කියන්නේ අපි කය මතම මේ දුක්ඛ කය මතම මනස පිහිටවලා. කය අතහැරලා නැහැ. කය අල්ලගෙන. එහෙම කරන්න එපා. කය කෙසේ පරිහරණය වුණත් කමක් නැහැ. ඔබ මනස සංසුන් කරගෙන. මනස මුලාවට වැටෙන්න නොදී. කෙලෙස් සාගත වෙන්න නොදී. අර බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සතිය අට්ටි සංඥාව සති නිමිත්ත මේ ආදී තැනක හිටපු